දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ආර්ය මෛත්‍රී භාවනාවෙන් මාර්ගඵල අවබෝධය හෝ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම හැකියාවක් තිබේද කියන එක මම පැහැදිලි දෙන්න කියලා ඉල්ලා සිටියා කරනවා. දැන් මේකෙන් දකින්නේ මේ මාර්ගඵල අවබෝධයයි නිර්වාණ අවබෝධය කියන දෙකක් නෙමෙයි. නිවන් අවබෝධ කිරීම කියන එක තමයි මාර්ගඵල අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. මාර්ගඵල අවබෝධය කරගැනීමට දැනගත යුත්තේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ලෝකේ හැටි තෝරා ගන්න ඕනේ. ලෝකේ නියම යථා ස්වභාවය මොකද්ද කියලා. ඒක බණ අහනකන් තේරුම් ගන්න බැහැ. ලෝකේ යථා ස්වභාවය හරියටම දැක්ක ලෝකේ බුදු දානවා. අනිකාය ලෝකයේ තියෙන ස්වභාවයන්ට හැවතුණු මේකේ මිදෙන්න පුළුවන්කමක් නැහැ කියන දෙනක හිටියා. ආත්මය කියලා එකක් තියෙනවා, මේක සදාකාලිකයි. මෙහෙම අවස්ථාවක හිටියා. ඒකෙන් එහාට හිතා ගැනීමේ ඥානය ලෝකරා උද්‍රයන් වහන්සේට විසින් දේශනා කිරීමේ ඥානයක් අනික් කෙනෙකුට නැහැ. දේශනා කළාට පස්සේ ශ්‍රාවක ගෝචර වෙනවා. ඒ ශ්‍රාවක ගෝචර ඥානේ ශ්‍රාවකයන් වහන්සේලා යම් තාක් ගේනවාද ඒ තාක් කල් ගොළුවා. ඊට පස්සේ ආයෙ වැහිලා යයි. වැහිලා ගියාට පස්සේ ශාසනය අන්තර්ධාන වුණා කියලා. අපේ බුදුරයන් වහන්සේලා ඒ ආකාරයෙන් අරගෙන තමන්ට අවබෝධ කරගන්න. ඒක තමන්ගේ අවබෝධයක් නිසා අන්‍යයන්ට ඒ ධර්ම අවබෝධය ලබා දෙන්න උන්වහන්සේලාට බෑ, ශක්තිය නැහැ. ඉතින් අති දුර්ලභ ශ්‍රී සත්‍යමේ ලෝකේ පහළ වෙන්නේ ලෞත්‍ර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කළාද බස්ති. මෙන්න මේ වෙලාවේදී ලෝකේ හැටි දැනගන්න. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිච්ඡමපාද වශයෙන් මේ ආදී ගම කීපයක ලෝකේ ඇති සියල්ල උන්වහන්සේ දේශනා කළා. මෙන්න ලෝකේට ඓතිහාසික දැනගන්න ක්‍රම රටා. තමෙන් මේ පිටස්සට තවක් ලෝකයක් පනවනවා නම් ඒක හේතු සාධක ඇතිපැනවීමක් නෙමෙයි. ලෝකයට ඇති සියල්ලම අරගෙන මෙන්න සියල්ල හැදෙන හැටි කියලා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා. ස්කන්ධ පහකින් ලෝකේ හදගන්න හැටි වෙනවා. මේක ක්‍රමයක්. ඒ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඤ්ඤායස්කන්ධ පිළිබඳ උපාදානයක් ඇද්ද? චන්දරාගයෙන් බැඳෙන උපාදානය ලෝකෙ හට ගැනීමට හේතුවයි කියලා පෙන්නනවා. ඒ ලෝකේ යථාර්ථය දැනගත්තහම ඒ උපාදානයේ මිදීමක් ඇද්ද? ඒ සංසිතියාවක් ඇද්ද? ඒක ලෝක නිරෝධයයි කියලා පෙන්නනවා. අනිත් ලෝක නිරෝධ කරගන්න නම් ලෝකේ හැටි මෙන්න මෙහෙම තේරුම් ගන්න කියලා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මාර්ගයක් වෙන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල් කරගෙන තේරුම් ගත්තාට පස්සේ අති දුර්ලභ ලැබෙන වාසනාවක් ලැබෙනවා ඇත්ත දැනගෙන ලෝකෙ මිදෙන්න. ඉතින් කිසිම කෙනෙකුට ලෝකේ දුකෙ මිදෙන්න මගක් පෙන්වන්න බෑ, හැවටෙනවා මිසක්. ඒකයි මේ කිව්ව අති දුර්ලභ. ඒ ධර්මයේ තේරුම් ගන්න ඕනේ මෛත්‍රී භාවනාව, මේ ආර්ය මෛත්‍රිය වලන්න. දර්ශනීය පහතබ්බ කියන දර්ශනීය පහකල විදිහ කොටසක් තියෙනවා. දහම් මහා දහම් දර්ශනීය පහල කරගන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? ලෝකයේ හේතුව මොකද්ද? ලෝක නිරෝධය කියන්නේ නිවන මොකද්ද කියලා දැකලා අන්නේ නිවනට මාර්ගය මොකද්ද කියන එක සැක නැතුව දැනගන්න ඕනේ. අන්නේ පිළිබඳ සැක නැතුව දැනගන්න අවස්ථාව ලැබුණාට පස්සේ හැකියාවක් ලැබෙනවා. දර්ශනී ලැබුණා. අනන්ත සංසාරයෙන් ලැබූ සත්‍ය දහම් දර්ශනී ලබා ගත කෙනෙක් වෙයි. ඔය විදිහට මුළු ත්‍රිවිධකයේ ඉගෙන ගන්න අවශ්‍ය එහෙම නැහැ. බාහාරී ඉගෙන ගන්න අවශ්‍යත් නැහැ. ඒවා නරකයි කියනා නෙමෙයි, ඒවා හතර පැවැත්මේ ඉනකොට ඒවා විග්‍රහ කළා ඉතින් එක එක නම් තවතාවත් අනික් ආනාගත පරිපූර්ණ ධර්මයේ හිමිකම ලබා දෙන්න නොනැති පවත්තන්න බොහොම වටිනවා. හැබැයි ඉතින් හරියටම කරගෙන ඉනකොට ඔවත් වරදිනවා. පුතජන අදහස් ඇවිදින් ඇවිදින් වැයිලා ගිහිලා වේදේ වාඩ පත් වෙන. ත්‍රි වේද කියන බමුණන්ගේ පොරසර එකතු වෙනවා අන්තිම. කාශ්‍යප බුදුරජාන් වහන්සේ එදා දේශනා කරපු දහම් ක්‍රම. ත්‍රි වේදේට ගැබ් වෙලා ලෞකික අදහස් වලින් පටවැඳිලා. ඒ විදිහට ගෙනත් වෙනවා ලෞතර බුදුරජාන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනය එනකොට. ආලෝකයේ අක්ෂය ළඟත් තිබුණා ඒ ගාථා. පරම්පරාවේ ගිනම කාශ්‍යප බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාථා. ඒ වගේම ත්‍රි වේදේ තිබුණා. ඔය කියන වචන. සතර බ්‍රහ්ම විහෙතන කියන වචන තිබුණා. සත්ත මොජ්ජංග කියන පදක් තිබුණා. ඒතර ඔය කියන මේ පංච නීවරණ කියන පද තිබුණා. ওই දින එදා තිබිලා වගේම තිබුණා. මෛත්‍රී භාවනාවක් තිබුණා. හැබැයි මේ හැම එකක්ම ලෞකික අර්ථයට පටවැඳිලා දහම් අර්ථය යටපත් වෙලා තිබුණා. ඒවාම බුදුරන් වහන්සේ සමග තර්ක කරන්නේ බවුණු ඉදිරිපත් කළා. අපිත් අපේ ශ්‍රාවකෙන්ට මෙහෙමම මෛත්‍රී භාවනා ක්‍රමය කියලා දෙනවා. ඔය එකේ වෙනස මොකක්ද? අපි පංච නීවර දුරු කරන්න, ඥාන වඩන්න, කෙලෙස් සංසිද්ධවන්න කියලා අපිත් කියලා දෙනවා. ඒ මොකද තියෙන වෙනස? බෞද්ධ ගෞතමයන් කියන ධර්මයේ අපේ ධර්මයේ කියලා මෙහෙම තර්කවාදී ඒ කාලෙත් ගෙනාවා. අපි සත්බොජ්ජංග දේශනා කරනවා. සත්බොජ්ජංග බලන්න ඕනේ කියලා අපිත් කියනවා. බෞද්ධ ගෞතමයන් සත්බොජ්ජංග බලන්න කියනවා. මොකද තියෙන වෙනස? මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහොම අභියෝග ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කරපු අවස්ථා හුඟක් තියෙනවා. අපිත් අපේ ශ්‍රාවකින පංච නීවරණ දුරු කරන්න කියලා කියනවා. සත්බොජ්ජංග බලන්න කියලා අපිත් උගන්වනවා. බෞද්ධ ගෞතමයේ සෝවහන්සේලාට පංච නීවරණ දුරු කරන්නේ සත්බොජ්ජංග වලින්ද කියලා කියනවා. ඉතින් අපේ ධර්මයේ බෞද්ධ ගෞතමයේ දේශනා කරන ධර්මයේ තියෙන වෙනස මොකක්ද කියලා එක අවස්ථාවක් ඇහුවා. දැන් ඒකේ පැහැදිලිව පේනවා වේද ග්‍රන්ථවල පවා පංච නීවරණ සත්බොජ්ජංග වේ වදන තිබිච්ච බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වදන වැලක් අල්ලාගෙන වදන වැලකට සීමා වෙච්ච මනසකින් මේ ලෞකික අර්ථය දරා ඉන්න අය කොහොමද මම කියන ධර්මයේ තෝරගන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දුන්න දහම් පද අරගෙන පස්සේ අර්ථ විපරීත කරගෙන අරගෙන එනවා. ඉතින් කොහොමද ඒගොල්ලෝ මං කියපේ තෝරගන්නේ? ඒ වැටහිම තියනවා නම් අහන්න. පුළුවන් නම් උත්තර දෙන්න කියලා. පංච නීවරණ 10ක් වෙන හැටි. හත බොජංග 14ක් වෙන හැටි. දන්නවද කියලා අහලා බලන්න. ඒ විෂය පිළිබඳ හදාල් දැනීමක් නැති පද පමණක් කියන ඔය බමුණු ඔය බ්‍රාහ්මණය එදාට නිරුත්තරයි. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගෙන් අහගත්ත ශ්‍රාවකයෙක් කියන දේශනාවකින් ඇරෙන්නේ ඕකනේ නිස සතුටුදායක පිළිතුරක් දීලා ඉඳන් කෙනෙක්ගේ සැකදුරු කරනවා කියන එක තුන් ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. ඔය අර්ථ වෙහිලා තියෙන කියා වෙන්නේ ජාත වෙන උනත් ඒවා වැහෙන පත්තර වැහිලා ගිහිලා ඉවරයි. ගාක් වැහිලා තියෙනවා. නමුත් අපි මේ තියෙනවා යටපත් වෙලා තියෙන්නේ. මේ සත්බොජ්ජං ඒක පංච නීවරණ 10ක් වෙන හැටි කියන්න කියනවා. අභ්‍යන්තර කාමච්ඡන්දයක් තියෙනවා, බාහිර කාමච්ඡන්දයක් තියෙනවා. අභ්‍යන්තර ව්‍යාපාදයක් තියෙනවා, බාහිර ව්‍යාපාදයක් තියෙනවා. මෙයා වැහිලා තියෙන්නේ. තීන කියලා එකක් තියෙනවා, මිද්ද කියලා එකක් වෙන වෙනම තියෙනවා. උද්දච්චයක් තියෙනවා, කුක්කුච්චයක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර විදිකිච්ඡාවක් තියෙනවා, බාහිර විදිකිච්ඡාවක් තියෙනවා. මේ ආදී වශයෙන් පින් අභ්‍යන්තර සති සම්බෝධ්‍යාගයක් තියෙනවා, බාහිර සති සම්බෝධ්‍යාගයක් තියෙනවා. මොකද්ද ඒ කියන්නේ? ඔය ආදී ගාප් විග්‍රහයක් වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවල් පෙන්නලා තියෙනවා ධර්මයේ වෙහිලා තියෙන හැටි. පද වශයෙන් මෛත්‍රී භාවනාවේ පද වශයෙන් ගෙන අපිට. ඔකත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගෙන් ඇහුවා. අපිත් කියනවා විදිහට. සිත කෙලසෙන පාපයන් දුරු කරලා පංච විදිවල දුරු කරලා අප්‍රමාණ වූ මහත්ගත වූ මෙත්තා සහගත හිත එක දිශාවකට වළඳ. එහෙම දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට, මෙසේ දස දිශාවටම අප්‍රමාණ වූ අදීවිතව සමාවෙන් සීකර වළඳ කියලා ඔය විදිහට අපිත් කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම විසින් දේශනා කරපු මෛත්‍රී භාවනාව. මහෝ මගෙන් අහගත්ත ශ්‍රාවකේ කැරෙන්ද හරියට අර්ථ වෙන්නනවා. දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසිවෙකුට බෑ. සාර්ථක පිළිතුරක් දෙන්න බෑ. එහෙනම් මම පේනව මෛත්‍රී භාවනාව කොහෙද උන්දන්නේ? එහෙනම් ලෞකික මෛත්‍රී භාවනාවක් තියෙනවා. ලෝකෝත්තර ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රී භාවනාවක් තියෙනවා. ওই භාවනාව කදෙන්ට වෙහිලා. කියනවා තරහයි බොහොමයි මොකද? අර වේද ග්‍රන්ථ හදාරුවා වාගේ අදත් මේ ත්‍රිපිටක ග්‍රන්ථ හදාරලා ඒවෙන් දැනුවත් වෙලා ඉන්න අය ඒකෙන් කොරසක් අහුවෙච්ච විදිහට අරගෙන අටුවාවල කරපු විග්‍රහය අරගෙන විරුද්ධ මාර්ග වාගේ පසලිය පොත්වල විග්‍රහය අරගෙන ඕකෙන් මහා පඬිත වෙලා ඉන්නවා. එයා කැමති නැහැ ඔහොම ගැඹුරු එකක් හදලා දෙනවා. ඔබට එහෙම කළොත් එහෙම ඒගොල්ලන්ගේ මෙච්චර කල් ඉගෙන ගත්ත එකට පහර වැදිනවා. උගත් මාණියෙන් ඉන්න අයට පහරක් වැදිනොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. එයා කියන ධර්මයේ අර්ථ විපරීත කරනවා. මේව නෙමෙයි මෙච්චර කල් ගෙනාවේ ආදි වශයෙන් ඔය පාද විවාද අදත් ඉදිරිපත් කරනවා. ඉතින් මේ කියෙන්න ඕන කාරණ ද්විතීය මෙත්තා සූත්‍රය කියන හලිද්ද වසන සූත්‍රය කියලා කියනවා. සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ හලිද්ද වසන කියන ගමේදී කරපු දේශනාවක් ගැනයි සඳහා වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍රයේ තියෙනවා. හැබැයි සූත්‍රයේ තිබුණට විග්‍රහ කළාට අර්ථය එලිදක් වෙලා කියන්නේ නැහැ. මෛත්‍රී භාවනා දෙකක් තියෙනවා. නිවන් දකින මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඒක මේකයි කියලා පෙන්නන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කියන්නේ විවේක නිස්සීත විරාග නිස්සීත නිරෝධ නිස්සීත වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්තයි. මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගයේ වළඳ ධර්ම විචේ සම්බොජ්ජංගයේ වළඳ ප්‍රීති සම්බොජ්ජංගයේ පස්සාදි සම්බොජ්ජංගයේ වළඳ ඒ වගේම සවාදි සම්බොජ්ජංගයේ වළඳ උපේක්ෂා සම්බොජ්ජංගයේ වළඳ කියලා. ඔය ප්‍රමේයෙන් සත්ත බොජ්ජංග වළඳ ක්‍රමයක් පෙන්නලා දුන්නා. මෙන්න මේකයි මම කියව මෛත්‍රී භාවනාව. අර්ථ විග්‍රහ කරලා දුන්නේ ඕකයි කියන්නේ. දැන් ඕක මම කියන්නේ පොතේ තියෙන විග්‍රහ කළේ සූත්‍රෙත් එක්කලම නැඹුරු බුදුමා කලිල දකි කියන පොතේ. ඒ දේශනා කරපු සූත්‍රෙත් එක්කලම තියෙනවා. ඉතින් ඔය පොතේ විවේචනය කරන එක්තරා ස්වාමීන් වහන්සේ ළමක් පෙළලා හිටන් මේ පොතේ ගන්න එකක්වත් නැහැ කියලා බලන්නත් ඒවා අහකට විසි කරන්න කියලා විශේෂ මේ ගුවන් විදුලි පරිවිද මාධ්‍යකින් පවා දැන් දීලා තියෙනවා. ඉතින් එහෙම එකක්වත් නැත්නම් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරිදාසන සූත්‍රයේ සාකර දාන්න ඕනේ. මම ඒක ඒ විදිහට මේක කරලා ලියා තිනවා. මෙන්න මේ දේශනාව මේකයි කියේ. වගේ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව මෙන්න කියේ. ඉතින් ඒකත් විතර පහර ගහලා විනාශ කරලා දානවා නම් මතු වෙන්නේ නේ යථාර්ථය සායි වහන. ඒකයි වෙන්නේ. මෙරුව අපරාධයක් කරගන්න. අන්නේක කරගැනීමේ දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිදුක මොකද්ද? නිරෝගීත්වය මොකද්ද? සුවපත් භාවය මොකද්ද? විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සග පරිණාමය කියන කාරණාවන් ගැලපෙන්නේ කොහොමද? සති සම්බුද්ධියන්ගේ ධම්ම විචේ සම්බුද්ධියන්ගේ ආදී වැඩෙන්නේ කොහොමද කියලා. අන්නේ ධර්මයේ තුලින් බලන්න. බලාගත්තාම බලන ප්‍රමෙච් එකල පොතේ විග්‍රහ කරනවා උදා පොදු විග්‍රහය කියන්නේ කිව්වොත් කය ගන්නක් විග්‍රහ කරන්න වෙන එක. ඒක දැනගන්න පුළුවන් මේ පොත බලලා තේරුම් ගන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව මොකද්ද කියන්නේ? එහෙනම් මුලින්ම ධර්මයේ අහපුහා ඉස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡහ උපාද වශයෙන් මේ කොයි ක්‍රමයකින් හරි ලෝකයට අයිති සියල්ල දැනගන්න. සදාතනික වස්තුවක් නෙමෙයි මේ තියෙන්නේ. මේ හැම එකක්ම හේතුඵල ධර්මතාවය. ඒ හේතුව නැත්නම් ඒ ඵලෙ නැගෙන්නේ නැහැ. අවිද්‍යාව කියලා යමක් තියෙනවා. දුක පිළිබඳ නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, නිරෝධ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි කියලා විග්‍රහ කරනවා. අනි අවිද්‍යාව සහ ලෝක සත්‍යයට එක නිගමනයක් එක. මොකද නිගමනේ? මේ ලෝකේ නිට්ටයි සපයි ආත්මයි. නිට්ටයි කියන්නේ නිට්ටයි කියලා එක වචනේ හැදුවා. නිට්ටයි කියලා හිතනවා කියලා. සපයි ආත්මයි කියලා හිතනවා කියලා ගත්තා. නිට්ටයි සුඛයි අත්තයි කියලා හිත මේ හිතාගෙන ඉන්නේ. ඒක ඇත්ත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් නිත්‍ය අනිත්‍ය කිව්වේ මොකද්ද? නිට්ටයි අනිත්‍යයි කියන එකයි නිට්ටයි අනිත්‍යයි කියන එකයි තෝරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ තුල ස්ථිරද නැද්ද කියලා හොයන්න දෙන්නේ. ඒක ලෝකයාගේ ඉතිවෙන්නා වූ තර්කවාදී නිගමනය. මේ ලෝකයේ තුල නිහිද අනිහිද කියලා බලන්නයි වෙන්නේ. මේ ලෝකය පරිහරණයට නිහිද පරිහරණයට අනිහිද ඔන්න ඔක හොයන්න කියලා නිත්‍යද අනිත්‍යද කියලා වෙන්නේ. නිසි අනිසි කියන එකයි ඔකේ අර්ථය. නිත්‍ය කියන්නේ නිසි. අනිත්‍ය කියන්නේ අනිසි. නිත්‍යං වා අනිත්‍යං වා ආදී කිව්වේ නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි ඇහුවේ නිසිද අනිසිද කියලා. දැන් ඔය වචනේ වැහිලා ගියා. ත්‍රිලක්ෂණේ වැහුණා නම් ලෝකේ හඳුනා ගන්න බැහැ. යම් කිසි දෙයක් සමන්ත ඕන හැටියට පවත් ගන්න බැයි නම් කැමැතිසේ පවතින්නේ නැත්නම් බලාපොරොත්තු එකක් සිද්ධ වෙන්නේ වෙන එකක් නා. ඒක යම් කිසි ධර්මතාවයකට අනුව සිද්ධ වෙන ක්‍රමනතාවක් නා. චන්දරාගයේ බැඳීම නිසා ඒවත් එක්කලා බැඳලා මේ ප්‍රයත්න හට ගන්න හේතුඵල න්‍යාය ධර්මයක් නා තියෙන්නේ. ඒක නා ලෝකේ ගොඩ නැගුණේ. ඒකේ අන්තිම ගේ ගොඩ නැගිච්ච ලෝකේ යමක් හොඳයි කියලා අල්ලන්න ගියෝ. ඒකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර කරනවානේ. එහෙම ලෝකයක් පරිහරණය කරන එක නිසිද? අනිසිද? ඇහුවේ ඕකයි. ඉක්තිරද නැද්ද කියන්නේ මේ ඇහුවේ. අන්නේ ඔය ටික දැනගත්තා නම් දකින්නවා. යමක් ඇතුළු යම් જાතියක් හටගත්තු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර කරනවා මිසක් වෙන ප්‍රතිඵලයක් දෙන්නේ නැත්නම්. එබඳු යාති පරිහරණය අනිසි. අනිත්‍යයි. ඒක ඉස්තිර නෑ කියන නෙමෙයි වෙන්නේ. යාති අනිත්‍යයි මරණයත් අනිත්‍යයි. දැන් මරණය ඉස්තිර නෑ කිව්වොත් හරිද? අනිත්‍යයි කියන්නේ ඉස්තිර නෑ කියලා ගත්තොත්. මරණය අනිත්‍යයි කිව්වහම මරණය ඉස්තිර නෑ. බන්සතර ඒකාන්තයේ මරණය ඉතිරයි. දැන් මරණ අනිත්‍යං කිව්වේ. ජාති විතර අනිත්‍ය කිව්වේ. එයා කොහොමද අනිත්‍ය ඉතිර නැහැ කියන වදින එක. ජාති අනිත්‍යයි, ජරාවත් අනිත්‍යයි, ව්‍යාධියත් අනිත්‍යයි, මරණයත් අනිත්‍යයි. ජාතියත් ඉතිර නැහැ, ජරාවත් ඉතිර නැහැ, ව්‍යාධියත් ඉතිර නැහැ, මරණයත් ඉතිර නැහැ කිව්වොත් එහෙම මරණයේ ඉතිර නැහැ කිව්ව ජීවත් වෙන්නේ බෑ. මරණයේ ඉතිර නැහැ. කොයි ඉතිර නැහැ කියන්නේ සාදක වෙනවා. රූපං ජීවති මජ්ජානං නාමගතං ජීවති. නාමගත වෙදිරන්නේ නැහැ. ඉඳිරන්නේ නැහැ, නදිරන්නේ ටික අපින්නවනේ. තියෙනවා. නාමගෝත්‍රයේ දිලන්නේ නැත්නම් ජරාවටපත් වෙන්නේ නැහැ නේද? ව්‍යාධියටපත් වෙලා මරණයටපත් වෙන්නේ නැති එකක් තියෙනවා නේ නාමගෝත්‍රය. මේ සත්‍යය සසල සැරිසරනකම් පංචස්කන්ධය ඇසුරු කරගෙන ඉන්නකම් අලාගතිය ගොඩනගන්නේ නාමගෝත්‍රය අල්ලගෙන. නාමගෝත්‍රයේ බැඳිලා. නාමගෝත්‍රය කියේ මොකද්ද? අපි මතක් කරලා මොනවා හරි කරපුවා කියපුවා කියලා මතක සබහාක් තියෙනවා. අනන්ත සංසාරයේ කරපු කියපු දේවල් අමතක වෙලා හිටියා. ඒ සතහන නැති වෙලා නැහැ. දිය සපහල කරනවා පෙර අබ්බව අද්දව දකින්නේ කොහොමද? මේ මතක සතහන නැති වෙලා තිබුණා නම් එහෙම දිවසින් දැක්ක හැින් පෙර බව. ලෝත්‍රා බුද්ධත්වයට පත් වෙලා හිටන් පෙර බව දැකම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ තිබිලා විවරණ ගත්ත හැටි දැක්කා. බැරිලා හරිය මතක සතහන විනාශ වෙලා තිබුණා නම් එහෙම උන්වහන්සේ මොකද කියන්නේ? මම සුමේද නම් තාපසේක් වෙලා හිටියා. දීපාංගර කියලා ඒකල විදු ප්‍රියන්ව දෙනා වගේ විවරණ ගත්තා මෙන්න මේක මඩවලක දිගා වෙලා මේ ආදි වශයෙන් විශාල විග්‍රහයක් අතකේ නැගුණා. නාමවත්තන් ජීවිතේක නාමගෝත්‍රයේ දිරපු නැති හින්දා නේද දැක්කේ. එහෙනම් ඉතාල දැක්ක නාමගෝත්‍රයේ මහ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිහිල්ලා. ඒක රැවුල් ගහක් ඇදිලා දිදා දැක්ක දැක්කද? මම මඩවලේ දිගා වෙන්න මගේ රැවුල එක ගහක් පැහිලා තිබුණා කියලා එහෙම දැක්කා නම් එහෙම. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ පස්සෙ මතක් කරලා බැලුවොත් තව රැවුල් ගස් දෙකක් බැහිද? මතක සතහන් නැවයිද ගිහිල්ලා? නෑ නෑ. එහෙනම් නිත්‍යයි අනිත්‍යයි කියන කතාවක් තියෙන කොහොමද ගලපන්න? එහෙනම් බැලුවේ මොකද්ද? ඔය මතක සතහන් වලින් ඔක්කොම ගන්ධහරයක් නෑ. ඔක්කොම දුක් කරදර දුන්නේ ඒවා. නිසි කියලා ගන්නේ ඉන්න හොඳ එකක් ඔය එකවත් තිබුණේ නෑ. අතීත මතක සතහන් ආවර්ජනය කරලා කරලා බලනවා. මේ අතර මට පැවැත්මක් ගෙනියන්න ඉන්න හොඳ එකක් තිබුණාද කියලා. තිබුණා නම් හොඳ එකක් හම්බෙලා තිබුණා ඉතනනේ. සාර අසංක කල්පලාසියා ගිහිල්ලවත් ඉන්න හොඳ එකක් හම්බෙලා නැහැ නේ මට මතක් කරලා බලනකොට. නිසි එකක් හම්බෙලා නැහැ. අන්න එකක් අනිසයි කියේ. නිසි නැහැ. එයා ලෝකයේ පැවැත්ම තුළ මමය කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න නිසිදේ. කොතනකවත් නැහැ කියලා ධර්මානුකූලව දැක්වදා. අන්න ඥානයක් පහළ වෙනවා. මොකද්ද? එහෙනම් ඉතින් මේක සැරිසරලා තවත් හැරිසරලා මොකටද? අනිසි දෙයක්ම ලැබුණා. අනිසි නිසාම දුක් දෙයක්මයි හම්බෙලා තියෙන්නේ. නිසි දෙයක් හම්බුණා නම් දුක් වෙන්නේ නැහැ. ලබලා තියෙන්නේ අනිසි දේවල් නිසාම දුක් වෙදලා තියෙනවා. ලැබිච්ච හරයක් නැහැ. අනත්තං අසාර කත්තේ නම් ආත්ම නැති නිසා නෙමෙයි කිව්වේ ආත්ම කතාවක් දෙන්න ගත්තේ නේ. අසාර. එහෙනම් නිසි දෙයක් නැති ලෝකයේ තුල කොච්චර හැරිසලා තිබ්බ අනාගතයේ අනාගතයේ අතීතයේ බැලුවා. නිසි කියලා ගන්න එකක්වත් හම්බෙලා නැති විලා තියෙන දුක් විඳපුවා. එහෙනම් අසාර ලෝකයක සැරිසරලා මිස සාරත්වයක් ලැබිලා නැහැ. එහෙනම් දැන් සැරිසරන හරියක් තියෙන නම් අනිසි හරියක්මයි දැන් සැරිසරන්නේ කැමතිේ වාතිනේ වනිමි අනිසි. එහෙනම් ඒ වේ සැරිසරාගෙන ගියත් විනිනේ දුක කොච්චර දුක් විඳත් අසාරත්වයෙන් කෙලවර කරන නිසා ඒ වේ සාරත්වයක් ඉතුරු වෙන්නේ අතීතයේදී විචාර වෙච්ච එකමයි වෙන්නේ. එහෙනම් ওই જાතිය වන්නාව පැවැත්තාම මතු පැතුවොත් නිසි බවක් නැති අනිසි දෙයක් අසාර දෙයක් දුක් දෙයක් මතු ලබනවා මිසක් සැනසුමක් නම් වෙන්නේ නැහැ. ඔන්න ඔය ඥානයේ පහළ වුණාට පස්සේ ගන්නවා තීරණය. මොකද කරන්නේ? එහෙමනම් ඔය පස්සේ ගිහිලා මොකද තව? රටේ තීරණේ මොකද? ඔය වැඩ පිළිල පිළිබඳ තියෙන සම්බන්ධතාවයේ සාමලින් අතරින් වැලී කෙරවල කළොත් ඔය ಜಾති ඉවරයි. ඒ ಜಾති ප්‍රාත්‍යයේ තියෙන සහ සම්බන්ධය ඉවරයි. අන්නේක උනාලා දුකෙන් නිදහ. ඔන්න දුක පිළිබඳව ලෝකයේ පිළිබඳව ලෝකේ හැටි දැනගත්. ඔයින් පිටසර තව ඉන්න සැනසෙන ලෝකයක් නැහැ කියලා දැනගත්තා නිසි ලෝකයක් නැහැ කියලා දැනගත්. මුළු ලෝකෙම අනිසි. අනිසි නිසා මේක දුකයි. හරයක් ඉදිරි කරලා නැහැ කොතනකව. හොඳයි කියලා ගන්න එක. පැවැත්මා පිටා. එහෙනම් එවඳු වන්නාව පැවැත්මක සැරිසරන තාක්කල් තවත් අනිසි දෙයක්ම පරිහරණය කරන්න වෙනවා. දුකක්ම පරිහරණය කරන්න වෙනවා. අසාරත්වයක්ම පරිහරණය කරන්න වෙනවා මිසක් සැනසෙල්ලක් නම් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දුකකින් මිදෙන්නේ? සැනසෙල්ල ලබන්නේ. එහෙනම් ඔය කියන පැවැත්ම තුළ සැනසෙල්ලක් නැහැ කියලා දකි. දැකරවත ඥානය පහළන ප්‍රඥාව වෙනවා. අන්න පහළින් ඥානයට පේන්න පටන් ගන්නවා. එහෙනම් ඉතින් මේකෙන් ඇයි මේකට කොටු උනේ? ඇයි මේකට කොටු වෙන්නේ? මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා අදහසක් එනවා. අන්න ඒක උඩ දකිනවා. මේකට කොටු වෙන්නේ ඡන්ද රාගයෙන් ඔය අසාර දේ ගැන බැඳීම නිසා. මොනවද අසාර වුනේ? රූපස්කන්ධේ, වේදනායිස්කන්ධේ, සංඥායිස්කන්ධේ, සංකාරයිස්කන්ධේ, විඤ්ඤායිස්කන්ධේ කියන මේ ලෝකේ අසාර. අසාර දේට සාරයි කියලා හිතා ඉඳන් ඒකේ ආස්වාදයට බැඳීම නිසා තමයි. මේ පැවැත්මේ දුක මෙච්චර කල් ගොඩ නැගුණේ. දැනුත් ගොඩ නැගෙනවා ගොඩ නැගෙන්නේ. පතුත් ගොඩ නැගෙනවා ගොඩ නැගෙන්නේ. ඔන්න ඔකයි හේතුව. ඔන්න ඔය දර්ශනේ ලබන. දැන් දුක්ඛේ ඥානම් පහළ වුණා, දුක්ඛ සමුදය ඥානම් පහළ වුණා. එහෙනම් මේකෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? ඔය මුලාදේට තියෙන සාරය කියලා අල්ලාගෙන ආස්වාද වශයෙන් ගන්න යම් කි තෘෂ්ණාවක් ඇද්ද? මෙන්න මේ තෘෂ්ණාව, එහෙම නැත්නම් මේ ඡන්දය, එහෙම නැත්නම් මේ ઈચ્છාව, නැත්නම් මේ ආසාව, ඒවා පිළිබඳ තියෙනා මුලා බලාපොරොත්තු අත්හැරලා යන්න ඕනේ. ඔන්න ඔක අත්හැරලා දාපු දවසට නැවතත් ඔය කියනා වූ දුක්ඛාගත ලෝකය කියන යමක් ඇද්ද? සම්බන්ධ ඉවරයි. දුක්ඛ නිරෝධය. මෙන්න දුක් නිරෝධ වෙන හැටි. එහෙනම් දැන් මොකද මම කරන්න ඕනේ? ඔන්න ඔය කියන ඡන්දය, ඔය කියන ආසාව, ඔය කියන ઈચ્છාව, ඔය කියන ආස්වාදයේ හිතේ බැඳීම, ඒවත් ඡන්ද රාගයේ මෙන්න මේක දුරු කරන ක්‍රමය හොයාගන්න ඕනේ. ඒ මග අනුගමනය කළොත් මට ඔය ටික අයින් කරගත්තොත් දුකෙන් නිදහස්. එහෙනම් මොකෙන්ද ඒක කරන්නේ කියලා ඊළඟ ප්‍රශ්නයක් එනවා. අනේ ස්වාමීනි මුල් පියාණන් අහනවා මොකෙන්ද ඒක ඉවර කරගන්නේ? ඔන්න ඔය ઈચ્છාව, ඔය කියන ඡන්දය, ඔය කියන තෘෂ්ණාව අයින් කරගන්න මොකද වැඩ පිළිවෙලක් තියෙන්නේ? මම දැන් වටහා ගත්තා මේ ටික කරගත්තොත් නම් මේකෙන් මිදෙනවා. මොකද කරන්නේ? බොරුවට හැවටිලා ඉන්න උඹලා ඇත්ත බලපල්. මෙන්න ඇත්ත. ඔය ලෝකේ හැටි තේරුම් ගන්න හොඳට මනාවේ. ওই ঠিক වැටහුනේ তো මොකක් බලලා නිසිදේ නැහැ කියලා දැක්කා. අනිසිදයක් නිසි කියලා අල්ලගෙන ඉන්න මුලාව නේ. ඕක හිතුවේ නැති හිතන්නේ ඔක උනේ. එහෙනම් ওই සංඛ්‍යා දින එකතුවේ මිදෙන්න ඕන නා. මොකද්ද දකින්න ඕන? ඕනේ අනිසිදේ අනිසි කියලා දැකපල්. සපයි කියලා මුලාවට ඉන්න දුක්දේ දුකයි කියලා දැකපල්. සාරයි කියලා මුලාවට පතන්නේ අසාරදේ අසාරයි කියලාම දැකපල්. යලි යලි සිහි කරපල්. ඔන්න ඔකට කියනවා සම්මා දිට්ඨි. ඔකට වැහ බල. යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වටවිට බලන හැම ඉරියව්වක්ම පවත්වන කොට. ওই චන්දරාගෙන් බැඳිලාද මං ඒක කරන්න කියන විතර 50 බලපල්. මුලාවෙන් බැඳිලාද මේ කටයුතු කරන්න කියන බලපල්. ඒතර වෙනි මෙන්න මුලාවට වැටිච්ච තැන. අහුවේ. ඒකේ අල්ලගන්න වටනා දෙයක් තියෙන නිසා ආවර්ජිනේ කරලා බලනකොට වෙනේ නොවටිනා දෙයක් වටනවා කියලා අල්ලගෙන ඉන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. චන්දරාගේ හැදිලා තියෙන්නේ ඒක. යතහ භූත ඥාන දර්ශනය පහල කරපල්ලා එදාට උගලට නොවටිනා දේ නොවටිනවා කියලා තේරෙන්නේ. දුක්ඛ දේ හරියටම දුක්ඛයි කියලා එදාට වැටහෙනවා. අසාර දේ අසාරයි කියලා එදාට වැටෙනවා. සාරත්වයෙන් හිතයිද මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා. ඔන්න ඕක කරගන්න. සම්මා දිට්ඨිය කියන එක තේරි පහල වෙනව ඔන්න ඔකේ. යලි යලි ආවර්ජනා කරන මොකද වෙන්නේ? අනේ එහෙනම් මෙච්චර කල් වෛර කරලා, ක්‍රෝධ කරලා, හිංගි කරලා, හිංසා කරලා, කාමයන්ගේ බැඳිලා ඇලිලා ගෙවිලා. මම මේ කොට වැඩ පිළිලේ දින හරිය මොකක්ද? දහම් ප්‍රඥාවකින් ඔන්න ඔය අදහස දෙනකොට. කාම සංකල්පනාවක්, ව්‍යාපාද සංකල්පනාවක්, විහිංසා සංකල්පනාවක් මතු වුණා. ඒක ගෙවිලා. අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්, නිකම්ම සංකල්පනාවක් මතු වුණා. ඒක වැදෙනවා. මම මොකට මේ ලෝකෙට වෛර කරන්නේ? ලෝකෙනි හිංගි හිංසා කර කර මේ පැවැත්ම තුළ අර දුගුරට වැටෙන්නේ. කාමයන්ගෙන් ඇලිලා ගැලලා මේ කාම වස්තු පස්සේ තවත් හඹා යන්නේ මොකටද? වැඩක් නැහැ. එක්කම්නේ. අව්‍යාපාදේ. මේ සත්වෙන්ද හිංසා කරමින් තරඟ කරමින් මේ ලෝකයාගෙන් දැනගන්න හදා මම මොකද මේ කරන මුලාව? ඇටි වැඩේ මොකක්ද? ඔය අදහස වැටෙන්නේ ප්‍රඥාවේ තීරණයක් දෙනවා. අව්‍යාපාද වියන් අවිහිංසා වියන් එකම විය. ඔන්න සම්මා සංකප්පේ. මාර්ගංගයක් හැදුනේ නැහැ. අනේ මම මේ බොරු කිය කියා ලෝකයා හවට්ටන්නේ මොකද? කේලම් කියලා අනු බිඳවන්නේ මොකද? පරස වචන කියලා සැඩපාවට පත් කරලා ලෝකයාට හිංගි හිංසා කරන් සිදුවන්නේ මොකද? මේ ප්‍රලාප කියා ලෝකයාත් එක්ක රස්තියාදු කරගෙන මුලාවට පත් වෙලා කරන් දිවන්නේ මොකද? එහෙම වචන වලින් ඇති වැඩේ මොකද? යා පරිහරණය කරන්න වටිනේවා නෙමෙයි. යම් බලවට රෝගී දෙවැත්නේ වගේ. මත්නා වැඩක් නැහැ. මේ අසාර ලෝකේ හොවා කරලා. වදන හික්මිලා මුසාවාදා වේරමණි, කිසුනා වාචා වේරමණි, පරුසා වාචා වේරමණි, සම්පප්පලාපා වේරමණි, ආමිච්ඡ දිවිකේ සම්මා වාචා. මාර්ගාංගයක් හම්බ වුණා. එයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. ප්‍රේණි ප්‍රාණඝාත කරමි, කොරමර වංචා කරමි, සුරාසුරු දුරාචාර කරමි. මේ ලෝකේ ආස්වාද පස්සේ ක්‍රියා කරන්නේ මොකටද? අසාරලු අසාරයි කියන ප්‍රඥාවත් එක්කම ඔක්කොම අදහන එකට එනවා. එනකොට මොකද යන්නේ? පාණාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී, අයං විචේ විචේ සම්මා සම්මාන. ඔය මාර්ගාංගයක් හැදිලා ආවා. සම්මාදී තියෙනකොට. ඉතින් මේ අයුතුකම් අසාධාරණම් කර කර අනුන්ට හිඟි හිඳා කරලා මගේ ජීවිතේ පවත්වාන්නේ මොකද? මොන හරියක් ඇති ජීවිතය දිහෙම කරන්නේ. උපන් නිසා කෙනෙකුට කරදරයක් හිංගියක් හිංසාවක් නොකර දැහැක් සාමී මේ ජීවිතය ගත කරනවා. අවෙලක් අසාධාරණයක් වෙන මහා අපරාධයක් මගේ ජීවිතේ නිසා. මේ අනුන්ට අවෙලක් අසාධාරණයක් වෙන මගේ ජීවිතේ මම කරගන්නේ නැහැ කියලා අදහසක් එන්න පටන් ගන්න. අමුතුවෙන් හිත හිතා කරන්න එකක් නැහැ. යථාබෝධය එනකොට ඔය අදහස එනවා. මිත්‍යා ආජීව වෙන්ගිලා සම්මා ආජීව දවා සම්මා ආජීව කියන මාර්ගාංගය ලැබෙන. ඉතින් මේ ලෝකෙ මොනවා කරන්න මම උත්සාහ කරන්නේ? මට මොනවද මේ ලෝකෙ තියෙන වටිනාකම හරි මෙච්චර කල් අනන්ත සංසාරේ ඉඳන් කරලා තිබිච්ච ඒවා හරියට ලැබිලා නැහැ නා. කරපු කීපු හිතපු දේවල් වලින් වැඩක් වෙලා නැහැ නා අසාරණ. දැන් කරන කියන හිතන දේවල් වලින් මම මොන සාරයක් ලබන්නේ? මොනවා කරන්නේ? මොනවා කියෝ කියෝ ඉන්නද? මොනවා හිතයිද ඉන්නද? මට ගන්න දෙයක් නැහැ. ඔය අදහස එනකොට මොකද වෙන්නේ? මෙතෙක් කල් අවද අසාධාරණ කරන්නේ. අකුසලයක් කරන්නේ. යම් හිතක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. යම් මිනිසෙ වශයෙන් බැඳිච්ච යම් කිසි අපි වෙලේ හිතවිලි ගතියක් තිබුණා. ඒ ගතියෙ මිදිලා අංශේ මිදිලා යනවා. උපන් කුසලයක් හෙවත් අත්හැරීමෙන් වැල්මේ මිදීම ලැබන්නා වූ සාන්තියක් ඇත්නම් ඒ සාන්තිය හිත මිහිලා නම් කුසලයේ වැඩෙනවා. ඒක වර්ධනය වෙනවා. ඕකට කියනවා සම්මා වායාම. රූපන් අකුසල උපදීමට නූපන් උපන් කුසල ඉවියාමට නූපන් කුසල ඉපදීමට උපන් කුසලයේ වර්ධනය වීමට යම් කැමැත්තක් ජනිත කරනවාද ව්‍යායාමයක් කරනවාද වීර්ය ආරම්භයක් කරනවාද මේක සම්මා වායාම. මාර්ගාංගයට හම්බුණානිකම් කයි පටන් ගන්න සම්මාදිටිය විතරයි. ඒකෙනම ගැටලෙට සම්බන්ධලා වායාමයක් තාව. දැන් ඉස්සර වාගේ නෙමෙයි කටයුතු කරනකොට. ම හිතනකොට කියනකොට කරනකොට මනාසියෙත් නැගෙනවා. සාගීත දේශේත මොහේත හේතු වෙන්නා වූ ස්ටිවිලද ක්‍රියාවද කතාවද මේ මොහොතේ මතුවේ. ඒ මොහොතේම දැකලා ඉතින් ඒක වැඩක් නැති එකක් හරියන්නේ නැති එකක් කියලා අදහස එනකොට බිදිලා යනවා. සම්මාසතිය වැඩේ. කැළඹෙවෙ මොනවද මෙච්චරක? සාගේ කැළඹෙවුවා, ද්වේෂයේ කැළඹෙවුවා, මෝහයේ කැළඹෙවුවා ඒවට බැඳිනවා. සාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් බිදිලා යනකොට අකම්පිය භාවයටපත් වෙලා සමාධිය පිහිටන අකම්පිය. ඔකර කියනවා කිසිම අරමුණක් අල්ලාගත නැති පීඩව සම්මා සමාධි. සම්මා සමාධියේ ලෝක ආරමුණක් නැහැ. සම්මා සමාධියේ ආරමුණ මොකද්ද? ධර්මයේ ධර්මානුකූලව මෙනෙහි කිරීම. එහෙනම් අල්ලාගත් එකක් නෙවෙයි තියෙන්නේ. ධර්මයේ මෙනෙහි කරනකොට ලෝකේ අල්ලාගන්නේ කෙනෙක් නෙවෙයි, ලෝකේ අත්හන්නේ පැත්තේ ධර්මය. අන්නේ ධර්මයේ මෙනෙහි කරනකොට ලෝකේ අල්ලාගත් කිසිම අරමුණක් නැති. නමුත් අකම්පිත සමාධියක් ලැබෙනවා. මෙන්න මේකට කියන ආනාන්තරික සමාධි. ආර්ය සමාධි. ඔය ආර්ය සමාධිය ලැබෙනකොට මොකද වෙන්නේ? තැන්පත් වුණු මානසිකත්වයට මනසේ ඥානිය මතුවලා ඇවිල්ලා දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධේ ප්‍රතිපදා ඥාන කියන ප්‍රඥාවට නැගිලා ඇවිල්ලා බලවත් වෙනවා. සම්මා ඥානිය මතුවේ. එතකොට මොනව අල්ලන්නේ? අත්හැරීම හැර නොයල් මහැර මිදීම හැර. ඒ අත්හැරීමේ සාන්තිය හැර තවත් සාන්තියක් ඇත්තේ නැහැ. නිදහස තියෙන්නේ අන්න ඒ සාන්තිය කියලා. ඒතං සම්සං ඒතං පනිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිච්චසග්ගෝ තණ්හාක්ඛේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. මේ සියලුම දුක් වලින් නිදහස් වීම තමයි සාන්ත ප්‍රණිත කියලා දකින සම්මා ඥානෙ විමුක්තිය පහල වෙනවා. දසාංගේ සමන්නාගතව අරහත් විච්ඡති තී කියලා අදින් පහසුච්ච කියලා රහතන් වහන්සේ කියනවා. අනේ මාර්ගය ඵලෙ. ඉතින් ඔය ටික මේ ඉගෙන ගන්න එකක් නෙමෙයි යථාර්ථය දැනවත් වෙන්නයි තියෙන්නේ ඔය පොඩ්ඩක් අරගෙන. ඉස්කන්ධ ගැන ගත්තාම, ධාතු ගැන ගත්තා, ආයතන ගැන ගත්තා, පරිච්ඡම උපාදී ගැන ගත්තා, මේවට අයිති ඔක්කොම ටික ඔය ක්‍රමෙට බලන්න. ඉතින් මේ පොඩ්ඩ තේරුම් ගත්තාට පස්සේ දැනුවත් වෙන්න ඕනේ යලි යලි සිහි කරලා. ඉතින් ඕක අරගෙන මං මහා මංගල සූත්‍රය දන්නවා, මං රතන සූත්‍රය දන්නවා, මට කටපාඩම්. මං කර්ණීය මෙත්ත සූත්‍රය මට කටපාඩම්. දජාග සූත්‍රය මට කටපාඩම්. ඕවා කියන විදියට මාන්නක්කාර වෙවි ඉන්නා විදිහට වැඩේ කෙරෙන්නේ නැහැ. ඕවා කරවාලා කරන්නේ නෙමෙයි කිව්වේ ඔන්න ඔය ටික දැනගන්න. නිවන් දකින්න ඕනේ. ත්‍රිපිටක ධාරී වික්ෂුන් වහන්සේ සපාය යනවා. මොකක්ද නේද? කඩවාලං කරේන්නේ මං තමයි ලෝකකිකේ ඉන්නවා මාන්නකාරයලා දන්නේ නැහැ යථාර්ථයේ වල නැහැ. ඉතින් ත්‍රිපිටක ධාරී උනත් නිවන් නැහැ. නිවන් දකින්නම් එක ගාථාවක් ඔය කිව්ව එක දෙයක් අරගෙන චතුරාර්ය සත්‍යට අනුකූලව ධර්මානුකූලව බලන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අදහස් වැවුවට පස්සේ මේ බලන ක්‍රමේ නැතුව ගියා. අනිසි බව දැනගත්තා නම් නිසි නැහැ කියේ. නිසි නැති දෙයක් තුලින් කොහොමද සැලසුමක් එන්න බෑ දුක්ඛ කියලා වටහා ගත්තා. එහෙම දෙක හටගත්ත දෙයක ඉතුරු වෙන හරයක් නැහැ. අසාරයි අසාරත් අනත්තං අසාරකත්තේ නාති කියලා දැනගත්තා. අනිත්‍යං කයත් තේන දුක්ඛං බයත් තේන අනත්තං අසාරකත්තේ නාති කියලා වෙන්නපු ධර්මයේ අටුවාවේ ඔක තියෙන. අය බුද්ධ වත ආදුරට අවුෙච්ච නැති අටුවා. ජීවනා කතිය. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හදාලා බැරි වුණා. නිත්‍ය ප්‍රකාරණයේ ප්‍රතිසම්පීඩ මාර්ග ප්‍රකාරණයේ අහුවෙච්ච නැති නිසා ඒ දෙක අදක් තියෙනවා යාත් උද්‍යාව විඥානය කියන්නේ ඇති වුණා නැති වුණා කියන එක හදලා තිබ්බා ඇත්ත වහල නෑ උදේ කියන්නේ පරිච්ඡමපාදයෙන් හට ගන්න හැටි වාය කියන්නේ පරිච්ඡමපාදින් ලෝදේ කියලා වර වෙන හැටි ඔච්චර පැහැදිලිව යෝ පරිච්ඡමපාදයෙන් පස්සේ ඒක ධම්මපාදික බුද්ධවත්නි ගැලපෙන එක ඒකයි අන්න ඒක අරගත්තා නම් පරිච්ඡමපාදයෙන්ම ධම්ම අවබෝධ කරලා නිවන අවබෝධ කරගන්න ඒ වටිනා අදහ වැඩිලා ගියා. ඉතින් අනිත්‍ය දුකන අත් අනිත්‍ය දුකන අත් නැ කිව්වේ බලාගෙන ඉන්න වැඩන වැඩක් නැහැ. වැඩි චෙක් කෙනෙක් කවුවත් නැහැ. කොහොම වැඩෙන්නේ? ලෝකේ අසාරත්වයේ වැටෙන දහම් ක්‍රමයේ වැහුනොත් අසාරත්වයේ වැටෙන්නේ නැහැ. අසාරත්වයක් නොවැටුනොත් සම්මාදිටිය නැහැ. වචන කිය කී ඉන්න පුළුවන්. සම්මාදිට්ඨිය ලැබුණොත් මාර්ගාංග 7 සම්පූර්ණ වෙනවා. 10ම පූර්ණ වෙනවා. සම්මාදිට්ඨියටපත් වීමයි කරන්න ඕනේ. එහෙනම් අනිසිදේ අනිසී කියලා දැනගන්නවා නිසි කියලා හිතා ඉන්නේ අනිසිදේ. මොනවද නිසි? අනේ මට හොඳ කසාදයක් බැඳගෙන දරුවෝ දෙන්නෙත් ඉඳලින් හදාගෙන හොඳ ලස්සන ගෙයක් දොරක් හදාගෙන අපිටත් හොඳ සුරංගනා ලෝකෙක ඉඳ තිබුණා නම් අනිසි දෙයක්ම නිසි කියලා හිතුවා. කොහොම අවස්ථාව කොච්චර අනන්ත සංසාරේ ගත කරලා ඇද්ද? නිසි දෙයක් හම්බුණා නම් කියන්නේ සැනසීම හම්බෙන්නේ නැහැ. ඔයද හම්බෙන්නේ අවුරුදු ගානක් ඉඳලා දුක් විඳලා දුකලා මැරලා ගියා නිසා. අනේ අපිට දරු සම්පත්තියක් තිබුණා කොච්චර හොඳ කියලා නිසි දෙයක් හැටියට හිතාගත්තා. ලැබුණ සම්පත්තිය ඉතපේ. දැන් මොකද වුනේ? නිසි දෙයක් නම් හොව තියෙන්නේ. අනේ මොකද පුතා කෑ ගහන්නේ? ඔය හුස්ම හිර වෙනවා වගේ දැනෙන්නේ මොකද? ගිනි ගහලා නැගිටලා බලන්න පොඩි එකා උඩු පෙර උඩු අතර ඉන්නේ මේ වමන ටික හිර වෙලා හරි කියන්න. ඇස් දෙක එහෙම උඩ ගියා නම් එහෙම. ගිනි කඩක් කියලා වබෝ දැවෙන්න පටන් ගින උසගෙන දුවනවා ඉක්මන් කරන් ඉස්පිරිතල් දෙක යනවා. නිසි දෙයද මේ සැනසෙල දෙන්නේ. ඔන්න හවල උන දිනන ළමයාගේ නැගලත් වෙනවා. එයනේ අනේ පාරයක් ගියා ඉක්මන් කරලා හොපෙනි වැන්නේ දාරි කියලා ළමයා බෙල්ලා දියා. කොහොම කරන්න යනවා මොකද නිසි දෙයද මේ හැමතෙමදී හැමතෙමදී ඉඳ හැදෙන කය කුණු වෙන කය මැරෙන කය විපෘතියටපත් වෙන කය කතා කිදා කැටි එක සම්පත්තිය කියලා ගත්තා අනිසි දෙය නිසි කියලා ගත්ත එක නේද මේ උනේ ඕක තේරෙන්නේ නැහැ ඔය විදිහට ආදීනව වර්ණක ආනිසංශයක් වශයෙන් ඉන්නේ වැලුයි පුතා හිතන පුතා ලොකු වෙනකොට බෑග් එකක් දෙල්ලාගෙන මම බෝතලේ මස්යෙන් අරගෙන අරගෙන ළමයා ඉස්සර ගේන මොන්ඩිසෝරි එහෙම එක යනවා උඩ පැන පැන පොල්ලා උඩ පැන පැන යනකොට කොච්චර සාන්ත කොච්චර ලස්සනද හිරතල්ද ඌ කතා කරනකොට එහෙම ඔය මොනවද හිතන්නේ ආනිසි දෙයක් නිසි හැටියට හිතනවා වැඩක් හැටි එකක් නෙවෙයි අනන්ත සංසාරයේ ওই තත්ත්වෙ කොච්චර ලබලාද ලැබිච්චහට එහෙම කද ඊට පස්සේ අපි දොස්තර කෙනෙක් කරමු පුතා ඉතින් අම්මයි තාත්තයි විදි මාසේ කතා කරේනා පුතා ඉස්සර කරේ නඩුකාරී කරේ ඔය ඉතලම ඔහොමයි ටිකව කතා කරේ එක වල්ලක ටිකක් ලොකු වෙනකොට එන වලදරේ කියලා මොකද වෙලා තියෙන අම්මා මෙච්චර ඉගෙනුවා මෙච්චර කළා අපේ පුතා අපිට මෙච්චර සැලකුවා ඌ අපි ගණන් ගන්නෑ ඉන්දියක් කාලේ විශ්වවිද්‍යාල දතරිය බොහොම අමාරුයි හදලා ඉතින් ඔක්කොම කළා ඉතල මහන්සිලාද කලේ මම ගියාම රාම මයි ආයනවා කිව්වා උන් දෙවැදලලු නා ගොබ්බේ ආයනවා කිව්වා පුතා මල් ගැටෙන් මට කිව්වන් තාත්තා කියලා වැඳ වැඳ හිට පුතා විශ්වවිද්‍යාලද කියලා වෙච්ච වෙනසේ ඉතින් අම්මා පෙන්නන්න බෑ ගෙදර ආපුහම පුරවල බයිනවා බැලලා යනවා පඩ පිටේ තම මොනවද තියෙන්නේ ඔක්කොම සූරාගෙන එනවා මම රාත්‍රියේ සල්ලි ටිකක් දෙනවා ඌ ඒකත් අරන් ගිහලා කොහෙද අනේ ක්ලබ් එකේ ඉන්නවනේ අයියෝ හදරුවේ කලින් වෙච්ච විනාස ඉන්නේ ඒක ඇති දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද වෙදින්නේ මොකක්ද සතුදා පැනසීමක් අනිසි දෙයක් ඉසි හැදීරේ බලාපොරොත්තු අනිසි දෙයක උරුමේ ඒක ක්‍රියාත්මක වෙන්නේ අනිසි දෙය නිසි කරන්න බෑ නමුත් අපි බලාපොරොත්තු අනිසි දෙයක් නිසි කරගන්න මේක තමයි අවිද්‍යාව ඇත්ත වෙන්නේ ලස්සන අපිට තිබුණා හොඳ ඉඩකඩම කොච්චර හොඳ කාටවත් පහල් වෙන්නේ නැතුව අපිට ඉන්න තිබුණා අපේම කියලා ගියක් හදාගෙන ඔක්කොම කරලා ඉතින් කොහොමවත් ණය වෙලා හරි ඔක්කොම කරලා ඉතින් කවන්නේ දෙන්නගේ මේක තුල හල්ලි දාලා ගත්තා ඉතින් කෑ ගත්තාට පස්සේ අල්ලු එකේ ඉන්න හොඳ ඉරිසියාකාරී ඌ මොකද කරන්නේ ගත්තා න්‍යාවසනයක් අරන් ඇවිදලා අයිනවා අයිනවා ගලේ නිවටක් ගහගෙන බලනවා අඩියක් අල්ලලා වස්සේ දැන් මොකද කරන්නේ ඔපි අපේ වත් අල්ලගෙන ඉන්න රෝගේ කියන්නේ අතෝ කොහේ වුණා ලංකාරිය වෙන්න හදනවා මේ අපි අපි අත්තගේ මුත්තකේ මේ ඵලයන් අපි දැන් මොකද අපි හත් වෙන්නේ සුවයි තනසිල්ලා කියලා ගත්ත ඊටම දැන් දෙන්නේ ගිනි නේ දැන් ඉතින් අපි දන්නේ නැහැ මෙහෙම කද්ද ඒ කියලා අපි හිතාගත්තේ ලාස්සන ගයක් හදාගෙන සුන්දර ලෝකයක අපේම කියලා දැනග ඉන්න ඕනේ අපි මැව්වා දැන් මේ සුන්දර ලෝකේ මවනවා නමුත් විදින්නේ එන්නේ සුන්දර ලෝකේ නෙමෙයි අනිසි දෙයක්ම නිසි කියලා අරගෙන අනිසි ප්‍රතිපලයන්ට වාජන වෙනවා අනිසි නද දුකමයි එන්නේ කොහොම කර කර හැකලා හැකලා ඉඳලා අන්තිමට මොකද වෙන්නේ මම ටිකක් පපුරු දෙනවා වගේ ඉඳගත් අහස් ගාලා බල ගියා මොකද වෙන්නේ අනිකාගේ ගහනවා අනේ අපිට විච දෙයක් මොන කර්මයක් කරලා මේක සිද්ධ වුණේ අපි අනාත වුණා මැරෙන කය දිනෙමු මැරෙනවා ලෙඩ වෙන කය දිනෙමු ලෙඩ වෙනවා ලෙඩින් නොයේ කාකාරී දුක්ඛම් කරලා වාජන වෙන දුක්ඛම් කරලා වෙනවා සාගිනි විපාකනේ වැට එහෙම වෙනවා. අත් සාගිතයන් කෙලවරක් නැතුව නියගයන් කෙලවරක් නැතුව වෙන ලෝකේ සත්‍රිකත්වයේ පතපතා ඉන්නවා හොහෙලා ඉන්නවා සාගිතේ එනවා. නියගයක් එනවා. ඔක්කොම වැනසිල යනවා. එහෙම ලෝකයක් තුළ සුව හොයා යන ගමනක් මේ අනන්තේ පටන් ආවේ. සුවයක් නොලැබෙන දෙයක සුවේ හුවා විද්‍යාව. බුදුරන් වහන්සේ බැලුවේ මෙන්න මේක ඇත්ත මේකයි යථාර්ථයේ ඕකයි. ඔක බොරුව නෙමෙයි. ඔබ ඔය විදිහට හිතලා බලන්න. බොරුවට හැවටිලා ඉන්නේ නිසි දෙයක් කියලා. ඔය එකවත් නිසි දෙයක් නෑ අනිසි දෙයක් තියෙන අනිත්‍ය දෙයක්. නිත්‍ය නෑ එකක්වත්. ඉතිර කතාවක් නෙමෙයි කිව්වේ. නිසි නෑ අනිසි දේවල්. අනිසි දේවල් නිසි හැටියට පරිහරණය කරන් ඉන්න විදිහ දුක තමයි මේ ලෝක සත්‍යය මුලාවෙ විඳින්නේ. මෙන්න මේක තෝරාගන්න. තෝරාගත්තාක් තීරණයක් ඒ. අනන්ත කාලයක් තිස්සේ චන්දරාගී බැඳි බැඳි අනිසි දේවල් පස්සේ ගියා නිසි දහය. නිසි දෙයක් ඔය නෑ කියලා හිතුවේ නෑ. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ අනිසි සත්‍යයට පත් වෙලා දුක් විඳලා මැරිච්ච එක විදිහක් හම්බ වෙච්ච එකක් නන්නේ සාරත්වයක්. එහෙනම් දැන් තියෙන එකට කොහොමද හම්බ වෙන්නේ මෙච්චර කල් ආංශාංශාරි ලැබෙච්ච නැති එකක් දැන් ලැබෙනවා ඒ જાතියේ. මතු පැතුම් හම්බ වෙයි. එහෙනම් දුකක්ම පදනවා විදිහක් ඔය මිලින් යන කියලා පත. නිසි කියලා අනිසි දෙයක් පදන එක ලෝකයා කරනවා මතු පැතුම්. දැන් දුකක්ම පතනවා සැනසෙල්ලක් නැහැ කියලා මෙන්න මේ බණ අහන්න ඕනේ. මේක බොරුවක් නෙමෙයි මේක තමයි ඇත්ත මේ රැවටිල්ලක් නෙමෙයි. නෑ බුදුන් වහන්සේ රැවැට්ටුවේ නෑ ලෝකේ. ලෝකේ තියෙන දේ වෙන්නේ ඒ ආකාරයෙන් පෙන්නවා මේකයි වෙන්නේ නමුත් සිතා ඉන්නේ රැවටිල්ල. රැවටිල්ලෙන් ඉන්න බුද්ධිලා කැමති නෑ ඒක අහන්න. තව තව රැවටෙන්නේ ජඟලන්නේ. අරුවත් එහෙම. ඇත්ත දැනගන්න කැමතිද බොරුවක් රැවටෙන්න කැමතිද කවුරුවක් කියන්නේ බොරුවට රැවටෙන්න කැමති. එනා ලෝක සත්‍යය ඉන්නේ අවිද්‍යාවෙන් බොරුවට හැවටිලා. ඒ බොරුවට හැවටිලා තියෙන එකේ මහත්ක බලවත්කම කොච්චරද කියලා නම් ඔහු ඇත්ත දැනගන්න කැමති නෑ. ඇත්ත දැනගන්නට අකමැති. සින කියනවා ඉවත්. ඒවා හින අදහස් හැටියට දාන. දාලා හිතන් තවත් මුලා කරනවා. ඇත්ත දැනගත්තොත් හින වෙන්නේ කොහොමද? ඇත්ත දැනගැනීමේ ප්‍රතිඵලයේ දනනේ. බොරුවෙන් හැවටීමේ ප්‍රතිඵලයේ හින වෙන්නේ. යථාර්ථය ඒක. එහෙනම් ධනහින හොයාගන්න බැරුවද? මනෝ විද්‍යාත්මක විද්‍යාත්මක ධනහින පෙන්වන්නේ. බුදුරන් වහන්සේ ධන පෙන්වන හතක්. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං, සුදානං, ත්‍යාගෝචේ, පඤ්ඤාමී සත්තමන් ධනං කියලා බුදුරන් වහන්සේ ධන හතක් පෙන්වන්නේ. ඔන්න ඔතන ධන සිය. ওই ධන වලට එක්තරා විදිහක් යන හින්නේ. අර අවිද්‍යාවේ නිගමනයේ තැහැලා දුක් විඳින පැත්ත ධන හැටියට පෙන්වන්න හද. යථාර්ථේ වහන්න. මෙන්න මේ මූල ධර්මයේ ඉතිල තේරුම අරගත්තා. ওই තේරුම් ගත්තට පස්සේ මුළු ලෝකෙම අනිසි නිසි නෑ. ඔබ දකින්න. අනිසි ලෝකයක් තුළ නිසි හොයා යන්න ගියොත් එහෙම කවටිලා දුක් විඳිනවා මිසක් කවදාවත් සැනසුමක් හම්බ වෙන්නේ නෑ. අන්තිම කෙලවර බලපුවහම කිසිම සාරාත්යක් නැතුව අසාරාත්යෙන් කෙලවර වුණා මිසක් ඉතුරු කරව හරයක් නෑ. මෙච්චර කල් සියලු සත්ත්වයෝ ඉඳ වෙලා තියෙන්නේ තෝකයි. සැරිසරපු සියලු සත්ත්වයෝ සැරිසරුවා නම් සැරිසරලා තියෙන්නේ තෝකටයි. දැන් මේ වර්තමානයේ ජීවිතේක සත්‍ය උත්සාහයක් වීරියක් කරනවා ඔය කියන ආව අනිසි දෙයක් නිසි කරගන්න උත්සාහ කරනවා ධර්මතාවයේ කවදාවත් අනිසි දෙය අනිසි මිසක් නිසි නෑ මෙන්න මේක දැනගන්න ඕන ඕක යලි යලි සිහි කරනකොට මොකද වෙන්නේ ඕක වයි මාර්ගයේ සම්මාදිට්ඨිය ආව සම්මාදිට්ඨිය සිහි කරනකොට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි ඥාන විමුක්තිය ඔක්කොම ලැබිලා කෙලවර කරලා යනවා ඵලයේ කෙලවර කරනවා ඕකයි ඕකයි මාර්ගය ඉතින් මාර්ගඵල අවබෝධය සඳහා කරගන්න තියෙන්නේ ඕම කොහේදී? ඇත්ත ඇටි ආකාරයෙන් බැලීම. ඉතින් ඒක වැත්තකින් දීලා එක එකනා කියන මෙහෙම ඉඳගනින් මෙහෙම ඇද්ද එක පියාගනින් ආහිර ඉඳියාගනින් මෙහෙම උඩට ගලා මෙහෙම පල්ලෙහා දැනපන් මෙහෙම කරපන් ওই જાති එකකීමත් ওই කියන අදහස එනවා. ওই දහම අවබෝධය ලැබෙනවා. මැටි කුලියක් හදාගනින් ඉස්සර ඇටියාගනින් පටේ පටේ කියලා ඔබ දිහා බලාගෙන ඉන්නවා මෙහෙම ක්‍රමයක් කරපන් කියවර ඕක හැදිනවා. මේ ඔක්කොම ලෝකේ ලෞකික භාවනාවක්. එහෙනම් මොකද පහ කරන්න කිව්වේ? අනිසි දේ පහ කරන්නේ මොකද නිසි ලෝකයේ තුනන් නිසි දෙයක් නැහැ ලෝකයේ පිළන් දැන් අත්තරීමක් නොවැල්මක් මිදීමක් ඇද්ද ඒක නිසි අන්න ඒකට සත්‍යයි අනිසි දේ පරිහරණය කරන්න ගියොත් දුක එනවා දැන් ලෝකේට ඇයි තියෙන්නේ ඔක්කොම අනිසි ලෝකෙන් අහක නහක දුකෙන් නිදා ඒක දකින්න සාරයි සාරයි කියලා අවිද්‍යාවෙන් බැහැගෙන ඉන්න නිගමනය තියෙන මේ අනිසි දේවල් පිළිවන්න අනිසි දේ අනිසි කියලා දැනගත්තාම අසාරයි අසාරයි කියලා අදහසයි අනත්තයි අනත්තවතහල අනිත්‍ය දුක අනත්ත දැකදාට නිවන් දැක්කා ත්‍රිලක්ෂණය ඕකයි මේ ඔය ටික තේරුම් අරගෙන යලි යලි ආවර්ජනා කරන්න යලි යලි සිහි කරන්න ඒක එහෙමද නැද්ද එහෙමමයි කියලා තමයි අවස්ථාව ආපුහම සැක නැති වෙලා යනවා එහෙනම් ආත්ම දෘෂ්ටියක් ඉවරයි ඒක මේ යථාර්ථය දැනගන්න ඇ
ඇත්ත තේරුම් ගන්න ඕනේ ක්‍රමෙයි. එහෙම තේරුම් ගත්තාම නිවන් මඟ කියන්නේ ඕකයි. අනිසිදී අනිසි හැටියට යලි සිහි කරන්න. නිසි කියලා හිතා ඉන්න මුලාව අත්හරගන්න. අනිසිදී දුක දෙනා සැපයි කියලා මුලාවට පත් කරන. සැප නැමැති මායාවෙන් අර දුක වහලා දුක් විඳවන. මේක අසාර වැඩ පිළිවිද. ඔන්න ඔය කිව්ව අදහස එනකම් තේරුම් ගන්නකම් මොදල හිතන්න පුරුදු වෙන්න. ධර්මයේ වැඩෙන්නේ උතන. ඊට සුසු පරිසරය ඇසුරු කරන්න. එවන් පරිසරයක් තුළ ඉඳගෙන ඉක කරගන්න උන් ලේසි. නිසි පරිසරයක ඉඳලා ඒ විදිහට කටයුතු කරන්න ඕන නිසා මේ පරිසරය හොඳ බෞද්ධ පරිසරයක් තියෙනවා. බෞද්ධින්ට ඒ කටයුතු කරන්න නිදහස්ව හිතන්න යථාර්ථයේ හිතන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා. එහෙම පරිසරයක් ගොඩනගලා හදාගෙන ඒ තුළ ඉඳගෙන ඒක තමන්ට විතරක් නෙවෙයි ඒ අන්න ගමනිකන මතු වරපුරට යහපත. ඒ නිසා බොහොම වැදගත් යන්නේ සායව වැදගත් නිසා කරගෙන අල්ලගන් එකක් හින්දා නෙවෙයි වැදගත් නිසා කරන ඔය හේතුවෙන්. ඒ නිසා ඒවා වැදගත් කියන්නේ ලෝකේ ඩයිටරියක් නිසා වැදගත් නෙවෙයි ආර්ය මාර්ගයේ පූර්ණිය කරන උපනිශ්‍රිය නිසා වැදගත්. හරි ලස්සනයි කියලා ඒ හින්දා ගන්න යන්නේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න පසුතලයක් නිසා ඒක වැදගත්. ඒ නිසායි මම මේ ඩයිටේ ස්ථානයක් හයි හදන්නේ. ඒයි මේ පූජේ නිසානම ආධාර දෙන්නේ. හොඳ එකක් හදන්නේ ගොඩ ගහන්න නෙවෙයි. ඒක හොඳ වෙන්නේ මොකක් නිසාද? මෙහෙම තැනකට ඇවිදලා නිදහසේ වචනයක් හරි බාහිර කරදර වලින් විතරව සාකච්ඡා කරන සුදු තැනක් තියෙනවා. ධර්මයක් අවබෝධ කරගන්න මාධ්‍යයක් පැහැදෙන්නේ එහෙම දැනක නිසා. ඒක මට විතරක් නෙවෙයි, මතු කාලකරුවලත් ඒ ධර්මයේ තියෙනකම් මහා වැදගත්කමක් තියෙනවා. ඒකෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න පුද්ගලයාට තවද පසුතලයට මඟ පෑදෙන්නේ. ඒ නිසා ඒවා වැදගත්. ඒ නිසා ඒවා සදාතනික දේවල් ඉන්න හොඳ දේවල් නෙවෙයි. ඒවත් අනිසි දේවල් තමයි. නිහී කියලා ගන්න එකක් නෑ වස්තු වශයෙන්. ඒවා තියෙන්නේ මොකද්ද? ප්‍රයෝජනීය ගැනීමට විතරක් වටිනාකම. ඒක දකින්න ඕන. එහෙම දකින්නොත් යාපස්සේ කටයුතු හරියට කෙරෙනවා. ධර්මානුකූලව එදියේ සිද්ධ වෙනවා. දැන් මේ ධ්‍යාන භාවනා ක්‍රමයේ වෙනම දිනයක් එදා හෝ අපට පුහුණු කරනවා නම් මන්ද මේ මම මේ කියා තියෙන දේ අනුගමනය කරලා බලන්න කොහොමද වෙනවා. මේකට එකතු කරලා වෙන් කළා කියන දෙයක් නෑ. සම්මාදිට්ඨිය පහළ වෙන්න ඕනේ මේ වැඩේට. සම්මාදිට්ඨිය පහළ මේ බණ අහන්න ඕනේ. අහලා විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරගත්තාම තමයි ප්‍රඥාව පහළ වෙන්නේ, ඥානයක් පහළ වෙන්නේ. ඒ පහළ වෙන්නේ ඥානයෙන් එහාට අනුගමනය කරන්න දෙන්නේ පොතන පරිසරයේ වෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවා කියලා මේ ධ්‍යාන ලබන්න බෑ. මෙන්න මේ ටික කරගත්තා නම් ඔය දහම සිහි කරනකොට මෙන්න මේකෙන් දකින්න. එහෙනම් මොකද්ද හොවේ? මොකද්ද මේ පැවැත්ම? ලෝකේට ඇති යම් තාක් දේවල් ඇත. ඒ ඔක්කොම જાති. ඔය જાති විග්‍රහ කළා බලපුවාම ඇස් જાතියට අයිති, රූප જાතියට අයිති, චක්කු විඥාන જાතිය වලට අයිති, චක්කු සංස්පර්ශා જાතිය වලට අයිති, චක්කු සංස්පර්ශයෙන් හටගන්න වින්දනයක් ඇතින එකක් જાතිය වලට අයිති, කනත් જાතිය වලට අයිති, ශබ්ද જાතිය වලට අයිති, සෝත විඥාන જાතිය වලට අයිති, සෝත සංස්පර්ශ කියන ඒ ලැබෙන කන්තරේ ශබ්ද ස්පර්ශයක් ගන්න එකක් જાතිය වලට අයිති. ඒකේ ලැබෙන ශබ්ද වින්දනයක් ඇතනම් ಜಾති වලටයිති, නාසයක් ಜಾති වලටයිති, ගන්ධ වර්ගයක් ಜಾති වලටයිති, ඒකෙන් හටගන්න ගාන විඥානයක් ಜಾති වලටයිති, ඒකේ ලැබෙන යම් ධාන ස්පර්ශයක් ඇතනම් ಜಾති වලටයිති, ඒකේ ලැබෙන ගන්ධ වේදනාවක් ඇතනම් ඒකත් ಜಾති වලටයිති, දිවක් ಜಾති වලටයිති, රසදේවලු ಜಾති වලටයිති, ජීවා විඥානයක් ಜಾති වලටයිති, ඒකේ ලැබෙන ස්පර්ශයක් ඇතනම් ඒකත් ಜಾති වලටයිති, ඒකේ ලැබෙන වින්දනයක් ඇතනම් ඒකත් ಜಾති වලටයිති, හයත් ಜಾති වලටයිති. බාහිරින් එන සියලුම ස්පර්ශයෝ ಜಾති වලටයිති, කාය විඥානයක් කරන එකක් ಜಾති වලටයිති, ඒ ලැබෙන ස්පර්ශයක් කරන ಜಾති වලටයිති, ඒකේ ලැබෙන ආස්වාදයක් කරන ಜಾති වලටයිති, හිතත් ಜಾති වලටයිති, හිතටින් ධර්මයෝ ಜಾති වලටයිති, ඒ වගේම මනෝ විඥාන ಜಾති වලටයිති, ඒකේ ලැබෙන ස්පර්ශයක් කරන එකක් ಜಾති වලටයිති, ඒකේ ලැබෙන විඳරයක් කරන එකක් ಜಾති වලටයිති. මේක තමයි ලෝකෙ. ඔය ගහක ලෝකයක් පනවන්න බෑ. මෙන්න ලෝක දාපේ මේකින් බැලුවා. ඉස්කන්ද වශයෙන් බැලුවා. බලලා ඉතින් සක්කු රූප සක්කු විඥාන සෝත සද්ද සෝත විඥාන ආදී වශයෙන් ධාතු 18 කට විතර බලමු. ආපෝ ධාතුව ಜಾති වලටයි, තේජෝ ධාතුව ಜಾති වලටයි, වායෝ ධාතුව ಜಾති වලටයි, පඨවි ධාතුව ಜಾති වලටයි, ආකාශ ධාතුව ಜಾති වලටයි, විඥාන ධාතුව ಜಾති වලටයි. හය ආකාරයෙන් බැලුවා නම් ඒ ಜಾති ලෝකෙම අහුරු. ඔක්කොම ಜಾති වලටයි. යම් තැනක ಜಾතියක්ද? ඒක ಜಾති ධර්ම. ඒව අතුරු කරන්න ගියොත් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ඒ වැසුභාවය. ශෝකපත් පරිදේව දුක් දෝමනස භාවයත් හැදෙන වාජන කරන එක අතුරු කරන්නේ කිව්වොත් සිද්ධ වෙන්නේ ඒක. එහෙනම් මේ විදිහට ඉක්කන්ද වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලමු. අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ මේ සියල්ලම ජාතිවාද ජරා මරණ තී ජරා ජාති මරණ ජාති ඒවත්යි කියේ කොයි අරකින් බැලුවත් මේවා තුල නිසි එකක් නැහැ අනිසි අනිසි ඒ අතුරු කරන්න ගියහම මම කැමතිව පවත්තන එකක්වත් ඇත්තේ නැහැ ඕන හැටියට පවත්තන එකක්වත් නැහැ දුක කෙලවර දිලා කෙලවර කරන අවිදා කෝටි ඉතුරු කරු හරියකුත් නැහැ ඔන්න ඔය පොඩ්ඩක් හිතලා පුරුදු වෙන්න. ওই ටික තමයි බලන්නේ. දකින්න දකින්න අරමුණ පාසා ඇලෙනකොට ගැටෙනකොට මුලා වෙනකොට ඔන්න ඔය ටික සිහි කරන්න පුරුදු වෙන්න. එක දෙනක හිටියත් හිතේ එනේ ආදාහත් වලින් ওই විදිහට සිහි කරන්න පුරුදු වෙන්න. මේවා මේ જાතියටයි තියෙන්නේ. ඒ જાති වලටයි තියෙන කොහොමද? නිච්ච වෙන්නේ. නිසි වෙන්නේ. ඒවා අනිසි. අනිසි කියන්නේ ඇයි? මට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක්වත් එතන නැති හින්දා. එහෙනම් එහෙම දේවල් අසුර කරන්න කියන එක මට ඕන හැටියට පවත්වන්න පහදන එක බැරි වුණොත් එහෙම ඒකාන්තයෙන් දුක නෑ ඉන්නේ. ඉතින් ඒක කොහොමද හරයක් තියෙනවා කියලා ගන්නෙ? ඒක අසාර දේවල්. අසාරදේ ඇතුළේ මම හොඳයි කියලා අල්ලගත්ත එක මගේ මුලාව. තවත් ඒ මුලාව යනවාද? නැත්නම් මුලාව අත්හරිනවද? මෙනි කරන්න පටන් ගන්න භාවනාව. ওই ටික කරගෙන යනකොට සමත විදර්ශනාස විගලද්දෝ වැඩෙනවා. භාවනාවට අමුතු ක්‍රමයක් ගල්ලන් හිතන්නේපා. ওই විදිහට මෙනි කරන්නව පුරුදු වෙන්න. වතකින් නිවන් දකින්න බලන් දීපා. යථාර්ථයේ ප්‍රඥාවෙන් ධර්මයේ දැකලා නිවන් දකින්න බලන්න. මේ මග අනුගමනය කරනකොට සමත විදර්ශනා ඔක්කොම වැඩෙනවා. ධානය වැඩෙනවා කොතන හිටියත් ඒක වඩා ගන්න පුළුවන්. ගැටෙන්න දෙයක් නැහැ. එහෙනම් මෙතනින් ඇදී අමුතු වෙගෙන ගන්න දෙයක් නැහැ. ওই ටිකම තමයි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය ඉගෙනගෙන කරන්නේ ඒවෙන් කවදාවත් නිවන් දැක්ක කෙනෙක් නැහැ. යථාභූතයෙන් දැරලා ඉතින් මනසෙහි සිහි කරපු කෙනා ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේට ධානාත් පූර්ණ කරගත්ත ධානාත් ලැබෙනවා. විදර්ශනාත් ඇත්තට ඵලයක් ලැබෙනවා ඔය කාරණා පූර්ණ වෙනවා ඔය ඉන්නේ ප්‍රගුණ කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ තවත් මේ බලන්න කියන්නේ මහා කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ එක මග ගමන් නොකිරීමට හේතු කාරණේ මොකද්ද කියලා තමයි මේ පහතලා දෙන්න කියලා මේ වාක්‍යෙ පොතල විග්‍රහ කරලා තියෙනවා. මේ වෙලදී අපිට ඇත්තට ඔය හොය හොයා පස්සේ යන්න අවශ්‍ය ඒවා නෙමෙයි ධර්මයේ අවශ්‍ය කරන හරිය ගත්තාම උන්ගක්ම වැදගත් දැන් පිටතර කාල දිනකොට මේකෙන් තේරෙන්න වැදගත් ධර්ම හරිය ගන්න. මෙහෙම ඒවා දැනගත්තට මේක නිවන් දකින්නේ නැහැ. මෙහෙම කතාවක් තියෙනවා. එක අවස්ථාවක එක මගේ යනකොට ඉස්සලා කාන්තාවක් කාශ්‍යප බුදුරජාණන් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ බොහොම පැහැදීමෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ලක්ෂණ බලනකොට පිටින් පේන ලක්ෂණ වලින් උන්වහන්සේට වඩා අඟලක් විතර උසෙන් අඩියුරු එච්චර වෙනස තිබුණේ කාශ්‍යප බුදුරජාණන් කාශ්‍යප රහතන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේට කාශ්‍යප රහතන් වහන්සේ කියන හැවටලා ඉඳන් අර ආහාර පිළ පූජා කළා. කාශ්‍යප හාමුදුරන්ට කියලා දෙන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිට වාත කරගෙන වැඩලා ටිකක් ඉඳලා ආයි කාශ්‍යප රහතන් වහන්සේ වඩිනවා. මට වැරදුනානේ ඉස්සෙල්ලා කියලා දුවගෙන ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ උපවාසෙත් නෙමෙයි මගේ දාන පූජා කරන්න ගියේ. මේ මම් පූජා කරන ගියා පිටිපස්සේ වදිනවා මම දානකොට දෙන්නේ කියලා ඉල්ලීමක් කළා. මෙච්චර කාලයකට කිසිම හාදුරු වෙන්න සිද්ධ වෙච්ච නැති එක බුදුගන්න හදේ සිද්ධ වෙලා තියෙනවා. ආතවත් පූජා කරන දානයක් ආපහු ඉල්ලපු හාදුරු කෙනෙක් අසත්පුරුෂ දුස්සීලයේ පසින් ඉන හාදුරු වෙන එක දීපේවා කිල්ලා නැහැ දැනගන්න. ලෝකරා බුදුගන්න හදේ උදාන වෙන ආපහු ඉල්ලපු අවස්ථාවක් වෙයි. අරගෙන ඉත බුදුගන්න හදේ බලපුවාම සාර අසංඛේ කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා මේ දැන ඇwidetilde දන්පතක් බත් හැන්දා තරම් දෙයක්වත් දානයක් දීලා හම්බෙලා නැහැ. ඒ නිසා වට මේක ලැබීම නැතිකම තමයි මේ ආපහු ඉල්ලන්න හේතුව කියලා දැන් උනාට අදිස්ථාන කළා. කැවුම් හරි උනා සිවුනේ පූජා කරන්න දෙක. එයා පූජා කරේ මේ පෙන්නා අනිකන ඔපෙනින්ද. බලපහාව තියෙනවා ඒක අරගෙන කියලා. කාසිය පහදරන පූජාන මහා සංවේගයක් ඇති වුණා. ඊට පස්සේ කිසිම දවසක බුදු පියාණන් වහන්සේ සමග එකමම වඩින්නේ නැහැ, බින්දපාත වඩින්නේ නැහැ කියලා අදිස්ථානයක් කරේ තමයි. එතනින් ඉවත් වෙලාගේ පේන වානිකවත් ඉන්නේ නැහැ කියලා. උන්වහන්සේ පිරිනවම් පානකම් උන්වහන්සේ ඇසුරේ පේන්නවත් ඉන්නේ නැහැ. මිනිසු රැවටනා මිනිසු මුලාවට පත් වෙලා මහා අපරාධයක් කරගන්නවා කියලා ඉන්නවා. එහෙම කතාවක් දේශනාවේ තියෙනවා. ඉතින් මේවා පිළි ඔයකින් අපිට අමතර ගොඩ ගහගන්නේ මේවා අවශ්‍ය නැහැ. මේවා නෙමෙයි අපිට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. ලෝකේ අනිස බව දැනගෙන, නිසි අනිසි බව කොහෙදෝ අනිසි බව දැනගෙන. අනිසි දෙයක් ඇතිනම් දුක් බව දැනගෙන. එහෙම දෙයක් කොච්චර පරිහරණය කළා සාරාත්යක් නැහැ කියලා දැනගත්තා නම් අන්නේ මාධ්‍ය නිවල් මල්. ඒකට උත්සාහ කරන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ගන්න ඉපා ඔළුවට. බීම තවර කියන බීමත් හිඟන්නේ කියලා ඇවිදින් හිඟමන් සැදීමේදී ඒ ප්‍රතික්ෂේප කර හරින විට මගේ හිතේ ද්වේෂයක් ඇති වේ නම් ඒ පාලනය කරගන්නේ කිසි දෙන්නන්ට දෙනු නොදෙන්නන්ට නොදෙනු දෙන්නාටත් නොදෙන්නාටත් දෙනු මේ විසාකා උපාසිකාවට දුන්නා කියන අවවාදය දෙන්නන්ට දෙන්න නොදෙන්නන්ට නොදෙන්න දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න මේක තෝරා ගන්න යම් කිසි කෙනෙක් තමාගේ යම් කිසි දෙයක සේවයක් ලබා දීලා හෝ උදව්වක් උපකාරයක් කරලා හෝ එහෙම දෙයක් කළොත් ඒ තමාට ඒ යහපත කරලා දෙන කෙනාට දෙන්න ණයක් ගත පොලියත් එක්කලා දෙනවා කියලා හරියට කිව්ව විදිහටම ඉෂ්ට කරනවා එහෙම කෙනාට දෙන්න ඒ තමයි විශාලදී වැඩිමනක්දී ඒ විදිහට අරගෙන ඉඳලා පැහැර හරිනවා නම් යුතුයකම ඒ උන් නොදෙන්න ඒ විදිහට එයාට දෙන්න එපා දෙන්නන්ට නොදෙන්නන්ට දෙන්න ඒ කවුරු ආවත් කමක් නැහැ යම් කිසි දානයක් දීව වශයෙන් මොනවා හරි පස්සෙන් දක්වාගෙ දෙයක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා නම් ඒක කාගේ බලාපොරොත්තුවක් හොඳක් නැරක බලන්න දෙන්නේ නැහැ කාටවත් පොදුවේ දෙනවක් තමයි තියෙනවා වෙන් කරලා ඒක දෙන්නේ ඒ මහා පරිමාණයෙන් දීව නෙමෙයි ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් කෙනිකාව බුලත් ඉලක් කන්න දෙනවා වතුර එකක් බොන්න දෙනවා දුකසක් කොහොමද කියලා අහනවා ඉතින් ඒ වගේ යම් කිසි පොඩි දෙයක් තියෙන මොන හරි දෙයක් දෙනවා ඒක සාමාන්‍ය සිද්ධියක් ඒකයි පාඩුවක් නෙමෙයි අන්න ඒ වගේ මට ඒවා දෙන්නන්ට නොදෙන්නන්ට දෙන්න ඒ නිගන්නේ මොන හරි ඉල්ලන්න අපහන් 750ක් දුන්නාම අපිට ප්‍රශ්නයක් නෙමෙයි ඊයත් දින ඔකර ඉන්නේ යන්න කිය මේ බත් ටිකක් දෙන්නවා එයාගේ හොඳ නරක හොයන්නවත් සිල්ලු සිල් හොයන්නවත් නෙමෙයි එයාට මොන හරි යම දීලා යවන හැබැයි අර විශේෂ පුද්ගලයන් කරන විශේෂ දීවනා ඒ අයට දෙන්න බෑ ඔය ආකාරයක දකින්න ඕනේ ඒතරේ තරහ ගතියෙන්නේ නැහැ